පදන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටුයි. ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ. ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝන් අද 2023 මාර්තු 19 වෙනිදා රටකරන හැටි පොඩ්කාස්ට් එකේ 105 වෙනි කොටසත් එක්ක ගෙදර හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එක 104 වෙනි කොටසත් එක්ක ගෙදුණු අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕන.
අපි අද මේ පොඩ්කාස්ට් එකේ මාතෘකාව හැටියට තෝරගත්තේ ඡන්දය කල් දැමීම චෙක් ඇන්ඩ් බැලන්ස් සහ රනිල්ගේ අවසන් තුරුම්පුව.
ඔව්. ඉතින් මුලින්ම අද අපි කතා කරන්න හිතුවේ මාර්තු 9 වෙනිදා තියන්න තිබුණු ඡන්දය අප්‍රේල් 25ට කල් දාපෙක් ගැන. ඇත්තටම අපි අන්තිම පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරේ මාර්තු 9 ඡන්දෙ තියන්න කලින් සතියකට විතර කලින් මට මතක හිටියට. එතකොට අපි හිතුවේ මේ ඒ වෙලාවේ අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ඉදිරිපත් කරලා තිබ්බා යම් කිසි පුද්ගලෙක්. එතකොට ඒ මූලික අයිතිවාසිකම් නඩුව කල් දාපු හන්දම අපි හිතුවේ ඡන්දය මේ තියෙන විදිහටම මාර්තු 9 වෙනිදා තියයි කියලා. නමුත් අපි නොහිතපු විදිහේ ට්‍රික් එකක් රනිල්ට ඇදගන්න පුළුවන් වෙනවා. එහෙම කරලා එයා මේ ඡන්දයට අවශ්‍ය වෙන කොළ නැහැයි කියලා, සල්ලි නැහැයි කියලා ඡන්දේ දින නීමයක් නැතුව කල් දානවා. ඊට පස්සේ විපක්ෂෙන් අධිකරණයට ගිහිල්ලා වෙනම ආයමත් මේකට විරුද්ධව කරුණු ඉදිරිපත් කරාම තමයි, මේ ඡන්දේ කල් දැමීමට විරුද්ධව කරුණු ඉදිරිපත් කරාම තමයි අධිකරණය කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඡන්දේ තියන්න ඕනේ සහ ඡන්දයට අවශ්‍ය වෙන මුල්්‍යමය දායකත්වය ලබා දෙන්න මුදල් අමාත්‍යාංශය නෙමෙයි මහ භාණ්ඩාගාරයට වගකීමක් තියෙනවා සහ ඒකට සහය දෙන්න මුද්‍රණාලය, රජයේ මුද්‍රණාලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන වලට වගකීමක් තියෙනවා කියලා. ඉතින් ඒක හන්ද තමයි දින නියමයක් නැතුව කල් ගියපු ඡන්දේ අප්‍රේල් 25 වෙනිදාට පවත්වන්න අවසානයේ තීරණය වුණේ සහ ඒ ගැසට් එක එළියට ආවේ. ඉතින් ඒක තමයි අද අපේ පළවෙනි මාතෘකාව වුණේ. මොකද මේ ඡන්දේ මාර්තු 9 වෙනිදා තිබ්බනම්, මීට දවස් 10කට කලින් තිබ්බනම් මම හිතන්නේ අද ලංකාවේ සමාජ වටපිටාව ගොඩක් වෙනස් වෙන්න තිබුණා. මොකද මේ සමාජ වටපිටාව වෙනස් වෙනවා කියලා කියන්නේ රනිල්ට මේ ඡන්දෙ තියන්න බය හිතෙන්නේම අපි කලින් කිව්වා වගේ ඒගොල්ලන්ට මේ වෙලාවේ නෛතික වශයෙන් තියෙන ව්‍යවස්ථාමය වශයෙන් තියෙන බලය මේ ඡන්දෙන් බොහෝ විට නැති වෙන්න තිබුණු අවස්ථාවක් හන්දා. ඉතින් ඒක ඩිලේ කර ගැනීමක් තමයි අර තමන්ට අවශ්‍ය මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න අවශ්‍ය වෙන කාල සීමාව හදාගන්න තමයි රනිල් මේ ඡන්දේ කල් දාන්නේ. ඒකට එයා පාවිච්චි කරන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ රජයේ මුද්‍රණාලය. ඒක ගැන අපි පස්සේ කතා කරමු තව ටිකකින්. නමුත් සමාජමය වෙනස කියලා කියන්නේ දැන් රනිල් පෙරදුනාම මාර්තු 9 වෙනිදා රනිල් පෙරදුනාම නෙවෙයි රනිල් නියෝජනය කරන සහ පාර්ලිමේන්තුවේ බලයේ තියෙන පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවය මාර්තු 9 වෙනිදා පෙරදුනහම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ඒකේ ඉම්ප්ලිකේෂන්ස් වලට මුහුණ දෙන්න. ඒ කියන්නේ දැන් අපි ඡන්දෙ පෙරදුනා, තව දුරටත් අපිට මේ රටේ ජනතාවගේ විශ්වාසය නැහැ කියන එක කොලේකින් ලියලා මේ ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒක තමයි අර මේ 104 වෙනි එපිසෝඩ් එකේදී අපි කිව්වේ මේ ආණ්ඩුවට ඔෆිෂියලි ඒගොල්ලන්ගේ කාලේ ඉවරයි කියලා ලැබෙන මේ ලියවිල්ල වෙන්නේ මේ ඡන්දේ පරාද වෙන එක. ඉතින්
ඔය ඇත්තටම අපේ රනිල් මහත්මයාට ඒ වගේ අත්දැකීමක් මීට කලිනුත් තිබුණා. ඔයාලට මතක නම් කලින්
2001 මම හිතන්නේ
2000 ඔව් අවුද්ධහරිට මතකන හැ හොත්තේ කාලෙකදී යට ඔය වගේම අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට ඒකෙන් මගාරින්ඩ සමහරලාට දැ මැසු වෙලා ඇති තව ඒක මගරින්න පුළුවන් දෙවල් මුණ අද කියලා දෙනගන්න අඩ හිතෙන විදිහට දැ මෙතන දිමේකුල්ලු මොන වගේ දැන්ක පලවෙෙන එක හැටියට කඩදාසි ත්‍රණය කරගන්න බැරිවෙච්ච එක ඉස්සරහට දාගත්තා. ඊළඟට දෙවැනි තුරුම්පු විදිහට මොකක් අදීද
මට හිත දැන් පලවිනි තුරුම්පුව කියලකිවට ඇත්තටම මේ පලවිනි තුරුම්පුවත් වෙනි දැන් එක පැත්තකින් චන්දෙ තියන්න මේ ගොලන්ට කලින් අවස්ථාව තිබ්බා. හැබැයි එක තිබ්බෙන හැ ආතාව කල් තියෙනවාගේ එක පස්සට දදා හිටිය. ඉට පස්සේ තමයි මේ අවසාන මොහොතේ චන්ද තිබ්බේ.
ඔය ඇතර මට පොඩි දම පොඩි දැක් කියන්නම් ම හිතන්නේ අද හෝ හෙටවෙද්දි මේ පළත්පාලනා එතන ගොඩක කාලය ඉවර වෙන
කාලිවරයි ඔ එතකොට ඒවත් පළත් පාලනා එතන වගේ ගැන පළත් සභාවලුත් ප්‍රාදේශ සභා මහනකර සභාවල් කල්ලිකුත්තුනට පස්සේ ඒවත් මේ වෙනකොට දැන් බස්නහිර පලාාතකත් බස්නහිර පළත් සභාගත්ත ඒවා ක්‍රියාත්මකවෙන්නේ මේ චන්දෙන් පත් කරගත්තු නියෝජිතයට දෙනෙම ඉතින් ඒ තත්වට ප්‍රාදේශී ආයතනත් පත්වෙනවා. ඉතිං එහෙම තත්ත්වකට තමයි දැම මේ චන්දය කල් දැමීම හඳ රට ගිහිල තියෙන්නේ. ඒකේ මිනිස්සුන්ට බලපෑමත් තිබට රනිල්ට එක මේ වාසිය
වාසිය ඇත්තට
වාසිය කියල ගැන්නේ නමුත් තැන් අපි හිතනවා කරන්න පුළ හැමදේම කරා දැන් නීති මේ වශයෙන් ඔොන හරි මූලිකාජවාසිකම් කඩුනා කියලා නඩුව දැම්මෙත් රනිල්ලෙක් රනිල් විසින් පත් කරපු මණ්ඩලේක මක්හරි රාජ්‍යායතනයක මණ්ඩලේක ඉඳපු සභාපතිවරේ. ඒකැන්නේ රනිල් විසින් මේ අයිතිවාසිකම් නඩුව දැම්ම වගේ තමයි වෙනසක් නැහැ. එම නීති මේ වශයෙන් කරන්න හැදවා ඉවස්සේ චන්දය ක්‍රියත්ම කරවන ආයතනය හරහා චන්දය කල් දන්න හැදවා මේ හැමදේම කරලා පාර්ලිමෙන්න්තුව හරහා තරුණ නියෝජනය ගැන කතා කරලා හෙමනැත්තං පළත් සබ නිර්ණය ගැන කතා කරලා චන්දය කල් දන්න හැදවා මේ හැමදේම කරලා කරන්න බැරි වුණාට පස්සේ තැන් මුදල් නැහැයි කියලා චන්දය කල් දාන්ඩ උත්සාහ කරා. ඉතිං තව මොනවාද මෙයාට කරන්න පුළුවන් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වුණාට
තව පොඩි දෙයක් මට මෙහෙම හිතෙනවා දැන් මුදල් නැහැ කියලා කියලා කල්දාගන්න ට්‍රයි කලා ඊට පස්සේ හිතන්න රනිල් තමයි මේ
මුදල් නැමති මුදල් නැමති
එතකොට ඒකෙලේ කම්වරය ආපහු ඇමතිවරයගෙන් ඉල්ලි කරලා තිබ්බා මොන් දෙන්න හැටියට ඒකට එයාට ඇඩ්වයිස් කරන්න කියලා. ඒකන් හෝරාගම්මගේ පේනහන වගේ වැඩ
ඒකත්ත ඒගැන්නේ මහිතන්නේ රිලීස් කරන්න නම් මුදල් අමාත්‍යවරයාගේ අමසර ගන්න ඕන හැරි හෙමක් කරක් තියෙනවා. නමුත් එතෙන්දි මං හිතන්නේ අර රනිල් ඒකට අවසර නොදුන්නොත් හැම එක බෑඩ් ඔප්ටික්ස් වගේ වෙන ගැන්නේ ඒ පෙනුවට රනිල්ි පෙනුවට හොඳ නැතිවෙනවා. එතකොට එයා ඒක ගැනත් හිතනයි කියලා මං හිතනවා. නමුත්
ඕ එයා මම හි මම දැක්කෙන හිට පස්සේ යාඒකට රිප්ලයි එකක් දීලා තිබ්බද කියලා එක මගේ ඇරලා ගිහිල්ල වගේ
සමරක්විට ඇප්රූ කරන්න ඇති මට හිතෙන තියන්න ඕ ඒක ඇප්රූ කරන්න ඇති එහෙම තුරුම්පයා ගහල තියෙනවා නීති මේ වශයෙන් මුල්ල මේ වශයෙන් ගන්න පුලන් තුරුම් පොක්ම හල දෙන තොට කලින් හ ප්‍රශ්නයට ඔත්තේම මටනං හිතාගන්න බැ තව මොනාදයට කරන්න පුළුවන් කියල මේ චන්ද කල්දන්න
යා මැරබල පාච්චි කර
එහෙම එහෙම කරන්න නම් මෙහෙම දෙයක් සිද්ධුවෙන්න්න ඕනේ කැන්නේ එයාට ආයුධ මේ බලය පාවිච්චි කරන්න නම් අනි පැත්තෙන් රෙසිස්ටන්ස එකක් එන්න පෑ. නමුත් ඒ තැනට විපක්ෂය ප්ලේවෙන්නේ නැත්තං ඒගොල්ලෝ විපක්ෂය එලියට බහින්න සූදානම් නැත්තං ආයුධරගෙන මංහිතන්න එතෙන්දි රනිල්ට පුළුවන්ගන්න අර තමන්ගේ අයිතිවාසිකම් ඇතුළේ ඉන්න මිනිස්සුම වර්ධනය කරන්න ඉදිර. එතකොට එතෙන්දිත් සිද්ධ වෙන්නේ අර ජන සාමාන්‍ය ජනතාව පීඩනයට පත්වන එක ආයුධාතර ගත්තේ නැති මිනිස්සු කොට්ටාශයක් පීඩාවට පත්වන එක. ඒකෙදි චන්දකට යන කොයි වෙලා විහරි රනිල්ට ඒකේ අවාසිය තවත් තිවරු වෙලා දෙන්නන එකන්න දැන් සියට පහක් චන්ද තිබ්බොත් එහෙම උද්ඝෝෂණය කරන්න සාමකාමීවාපු මිනිස්සුන්ට ගැහුවයි කියලා ගන්න ඇර සියට පහෙන් තව බිින්දු ඇදශම ගානක් කැල්ලා එක්ක ස්වාධීනන එක්ක චන්දදාන්න නැතුවෙන්න්නන තිකෙන් මට හිතෙන්නේ රනිල්ට අවාසි සිද් දෙෙනවා දැම්ම මේ මේක වඩ බැහ මේක වෙන්ඩ බැහැ කියලා කිවේ මේ රනිල් මේ වගේ වැඩවලට කොච්චර දක්ෂයිද කියලා කියන්න අපිට හිතාගන්න බැරි දැනකින් එය එලියට විල්ලා මොනෝහරි ගේම් ටිකක් ගහලා මේ චන්දය කල්දන්න පුළුවන් කියන බය තියෙනවා හිතන්නේ
ඒ ඇත්ත ඔහු අපිට දැන් අපිට පේන පරාසිටවට ටිකක් එහැයින් එයාගේ දේශපාලන මූමන්ස් තියෙනවා කියලා මටත් හිතෙනවා අපි දැන් මෙතන මොක කතා වුණා දැන් අපි කලින් එපිසෝඩ් එකේ
හිතුවේ නෑ මෙහෙම කරයි කියලා
අපි දෙන්නා කත් ඔව් මෙහෙම කරයි කියලා හිතන්න නැතුව තමයි අපි දෙන්නා කතා කරේ එතකොට මේ වෙනකොට වෙලා තියෙන්නේ ඒක තනිකරම අනිත් පැත්ත එතකොට අපි අද කතා කරන එක සමහර වෙලාවට ඊළඟ දවසේ වෙද්දී හිතාගන්න බැරි දෙයක් වෙලා තියෙන්නත් පුළුවන්.
ඔව් ඒක ඒක කියනකොට තමයි මටත් මතක් වුනේ මේ මේක එඩිට් කරන වෙලාවේ. නෑ එඩිට් එඩිට් කරන වෙලාවේ හරි වීඩියෝ එක හදන වෙලාවේ මං හිතන්නේ. මේ 104 වෙනියකට වීඩියෝ එක හදන වෙලාවේ වීඩියෝ එක හදාදින්න එතකොට තමයි මම නිවුස් එක දැක්කේ අතපැල් ජන් දෙකල් ගිහිල්ලායි කියලා. එහෙම එහෙම ස්පීඩ් එකකින් තමයි මේ දේවල් වෙනස් වෙන්නේ. ඉතින් ඒක කොහොම වුණා දැන් මෙත
ඔය එක තමයි දැන් ඊයේ හවස වෙද්දිත් මම ඊයේ හවස හෝ ඊයේ දවසේ මට මතක හිටියේ මේ නිවුස් එකක් මම අපව දැක්කා උද්සනාලේ අධිපතිතුමිය ප්‍රින්ට් කරපු ඉෂුව කරන එක නවත්තගෙන ඉන්නවා සල්ලි දෙන්නේ නැහැ කියලා දැන් ඊට පස්සේ ඊළඟට ඉතුරු ටික ප්‍රින්ට් කරන එකත් මම හිතන්නේ ආ ඊට පස්සේ හෝල් කරගෙන තියාගෙන ඉඳී ඔය පොයින්ට් එක තියාගෙන
හා
තව දවස් ටිකකට excuse
a pardon yeah නමුත් දැන් මෙතන මේ අඩුපාඩු කතා කරලා අපි රාජ්‍ය ආයතනවල එතන මේ මේ සිද්ධිය තුළ එක හොඳ දෙයක් එලියට ආවේ ඒ තමයි ඡන්දය නිසි පරිදි පවත්වන්න ඕනේ කියලා උසාවිය තීන්දුවක් ලබා දෙන එක. ඒ කියන්නේ ඡන්දෙට දවසක්වත් නැතුව කල් ගිහිල්ලා තියෙන වෙලාවක මහ බැංකුවෙන් ඡන්දයට අවශ්‍ය වෙන මුදල් ටික ලබා දෙන්න ඕනේ සහ රාජ්‍ය මුද්‍රණාලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මැතිවරණ කොමිසමත් එක්ක ඡන්දේ තියන්න වැඩ කරන්න ඕනේ කියන ඒ තීරණය ලබා දෙන එක මං හිතන්නේ මේ මේ සිදුවීම ඇතුළේ එළියට ආපු හොඳ කාරණාවක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එක ආයතනයක් හරි එක ආයතනයක් ගැන හරි මිනිස්සුන්ට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා කියන්නේ ඒක සුබවාදී දෙයක්. ඒක හන්ද තමයි අපි මේ දෙවැනි මාතෘකාව හැටියට චෙක් ඇන් බැලන්ස් ගැන කතා කරන්න හිතුවේ. මේ චෙක් ඇන් බැලන්ස් කියලා කියන්නේ
මට පොඩි දෙයක් අපි කතා කරමු. අධිකරණය පැත්තෙන් තීන්දුවක් දීලා තියෙන එක හරි. ඒ වුණාට දැන් ජනාධිපතිවරයාට මේ වගේ මැතිවරණයක් පවත්වන්න නොහැකි වුණොත් ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක ගැන ව්‍යවස්ථාව කොහොමද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරලා යන්න.
මේක මං හිතන්නේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නෙවෙයි ඒක අර ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ දෙයක් මං හිතන්නේ මේ ගොඩක් වෙලාවට මේ ව්‍යවස්ථාව කඩ කරන මිනිස්සුන් වෙන්නේ රාජ්‍ය නායකයනේ රාජ්‍ය නායකයෝට දඬුවම් දෙන්නේ නැත්තේ ඒ ව්‍යවස්ථාව මුලින්ම ඉන්ටර්ප්‍රිට් කරන්නේ අධිකරණේ හන්දා මේ මට හිතෙන විදිහට ඉතින් දැන් මේ වෙලාවේ නම් රනිල් තීන්දුව කරොත් එහෙම අධිකරණේ මොනවා කිව්වත් මම ඒකට ගරු කරන්නේ නැහැ මම මට ඕන විදිහට ඡන්දේ කල් දානවායි කියලා එතෙන්දී මං හිතන්නේ එයා විවස්ථාවේ රාමුවෙන් එළියට ගිහිල්ලා තියෙනවා මට හිතෙන විදිහට එතෙන්දී එයාට තව දඬුවමක් දෙන්න නැහැ එතෙන්දී ඉතින් නීතිය ක්‍රියාත්මක නීතිය ඉන්ටර්ප්‍රිට් කරන්න තියෙන අධිකරණයට නීතිය ක්‍රියාත්මක කරවන්න තියෙන්නේ මේ පොලිසියට පොලිසිය කොහොමද පොලිසියේ නායකයා වෙන රනිල් අත්තඩම්
නෑ අපි ඒක එතන ඉහට කතා නොකරමු අපි යමු ඊළඟ මාතෘකාවට
ඒක හොඳ ප්‍රශ්නයක් නමුත් එතෙන්දි සිද්ධ වෙන්නේ අර ඒකාධිපති තැනකට ගියාම තමන්ගේ අධිපතිත්වයෙන් ඒ කියන්නේ අධිකරණේ මොනවා කිව්වත් මට අදාළ නැහැ මම මට ඕනේ දේ කරනවායි කියලා කියන්නේ එතකොට ඒ තැනට ගියාම තවදුරටත් අධිකරණයකට කියන්න දෙයක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. තෙන්දි මිනිස්සුන්ට තේරෙන්න ඕනේ ආ මේ මිනිස්සයා දැන් ඒකාධිපති මහල්ලෙක් කියලා. එයාට තව පැවැත්මක් නැහැ. ව්‍යස්ථාන් පිට තමයි යාගේ පැවැත්ම තියන්නේ. එතකොට යාගේයි වෙන මොකෙක් හරි ඒකාධිපතියකගේ අතර වෙනසක් නැහැ. චෙක්කන් බැලන්ස එක වැදගත් වෙන්නේ. කියන්නේ ඒකට ගරු කරන පුද්ගලයෙක් ඉන්නත් ඕනේ. ඉඩියම් ඉල්ලවිල්ලා ඒගොල්ලෝ එක්ක චෙක්කන් බැලන්ස් ඉබ්බයි කියලා වැඩක් නැහැ. නමුත් ස්වාධීන අධිකරණයක් තියෙනවා නම් ඒ අධිකරණයට ස්වාධීන තීරණ ගන්න පුළුවන් නම් එතෙන්දී ව්‍යවස්ථාදායකයයි, ඒ කියන්නේ පාර්ලිමේන්තුවයි, විධායකයයි, ඒ කියන්නේ ජනාධිපතිවරයයි මොන තීන්දුව ගත්තත් අඩුම ගාන ජනතාවගේ මූලික අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී සිද්ධ වෙන්නේ ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න තියෙන මූලික අයිතිවාසිකම කඩවෙන එක. එතකොට ඒක ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට නීතියක් ගෙනල්ලා වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මූලික අයිතිවාසිකමක්. ඒක වෙනස් කරන්න නම් මේ ජනමත විචාරණයකට යන්න ඕනේ. ඉතින් ඒ ආරක්ෂාව තියනවා සහ ඒක කඩවෙන අන්දමේ නීති පාර්ලිමේන්තුවෙන් විධායකයෙන් එළියට එනවා නම් ඒ නීති නවත්වන්න අධිකරණයක් ස්වාධීනව වැඩ කරනවා. අන්න එතන තමයි මේ චෙක් ඇන් බැලන්ස් කියන එකේ වැදගත්කම වෙන්නේ. ඒක තමයි මෙතෙන්දි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක මම හිතන්නේ රටකට ගොඩක් වැදගත්. නමුත් එහෙම ස්වාධීන අධිකරණයක් තියෙනකොට අනිත් පැත්තෙන් අපි දකිනවා මේ ස්වාධීන ආයතන තිබ්බත්, ඒ කියන්නේ මැතිවරණ කොමිසම වගේ බොහොම බලවත් ස්වාධීන ආයතන තිබ්බත් ඒගොල්ලෝ ස්වාධීන නොවන ආකාරයක්. ඔයාලට හිතෙන විදිහට ඇයි එහෙම එච්චර බලතල තිබිලත්, එච්චර ස්වාධීනත්වයක් තිබිලත් සමහරක් වෙලාවට ස්වාධීන වෙන මේ ස්වාධීන ආයතන ඇයි අද වගේ දවසක ස්වාධීන නොවී තියෙන්නේ?
ඔය ප්‍රශ්නයක් මට හිතෙන විදිහට නම් දැන් ඒ ඔය වගේ ආයතනයක් ඇතුලේ බලය තියෙන කෙනා එයා පහු අර කට්ටියගේ අතකොළුවක් වගේ කෙනෙක් වුණොත්, එහෙම නැත්නම් අර කට්ටියගේ පපට් කෙනෙක් වුණොත් එහෙම අන්න ඒ වෙලාවට තමයි ඔය තියෙන ස්වාධීනත්වය නැති වෙලා එතනින් එහාට වැඩ වෙන්නේ. එතකොට දැන් මම දන්නේ නැහැ දැන් ඉන්න කෙනා කවුද. නිමල් පුංචිහේවා
තමයිද?
රනිල්ගේ හෝ මහින්දගේ අතකොළුවක්ද කියලා. නමුත්
මම දන්න විදිහට, මම අහලා තියෙන විදිහට මහින්ද බොහොම ප්‍රිය කරන චරිතයක්. නමුත් වැඩිය දන්නේ නැහැ එතනින් එහාට. මම අහලා තියෙන විදිහ
ඒ ප්‍රියතාවය ඉතින් ඇති මට හිතෙන්නේ එහෙමනම්. මොකද අපිට කලින් සභාපතිවරයා ඉන්න කාලේ දේවල් දැක්ක දේවල් එක්ක කම්පයා කරන්න අමාරු. ඇත්තටම දැන් ඇත්තට ඊට කලින් මහින්ද දේශප්‍රියට කලින් හිටපු සභාපතිවරයා ඊ මහින්ද දේශප්‍රිය බැලුවා මේක අහසට පොළොව වගේ. ඊට පස්සේ ආපහු මහින්ද දේශප්‍රියයි නිමල් ගුණචේවායි දෙන්න ඉන්නකොට තියෙන දේවල් කම්පයා කළොත් ආපහු අහසට පොළොව වගේ. එතකොට අන්න ඒ වගේ දැනගදී අර ස්වාධීන බලතල තියෙන ආයතනයක් ආපහු ඒගොල්ලන්ගේ ස්වාධීන බලතල වලින් වැඩක් නැතුව දේවල් වෙනවද කියලා ඉතින් ඇත්තටම හිතෙනවා.
ඔව්. ඒ කියන්නේ එතෙන්දි හොඳ කාරණාවක් මම හිතන්නේ ඔයා මෙන්ෂන් කරා මේ මහින්ද දේශප්‍රිය දීපු මේ ප්‍රෙසිඩන්ස් එක. ඒ කියන්නේ ස්වාධීන ආයතනයක නායකයෙක්ට කරන්න පුළුවන් දේ මෙන්න මේ වගේ කියලා එයා පෙන්නුවා ගොඩක් රාජ්‍ය නිලධාරීන්ට. ප්‍රසිද්ධියම මාධ්‍යට ඇවිල්ලා කකුලෙන් පල්ලෙහාට නෙවෙයි උළුවටම තියලා දාන්න දෙන්නව. එහෙම කියන්න පුළුවන් මේ රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවයි කියලා කියන්නේ. ඒකෙන් ලොකු ආදර්ශයක් ලැබෙනවා අනිත් ස්වාධීන රාජ්‍ය නිලධාරීන්ට, එයාට පස්සෙන රාජ්‍ය නිලධාරීන්ට. මේ තනතුර කියන්නේ බොහොම වැදගත් දෙයක් කියලා.
ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ මට හිතෙන විදිහට පස්සෙන කට්ටිය ඒකේ ආදර්ශය ගත්තේ නැද්ද කියන එක.
ඔව්. ඒක හන්ද තමයි මම හිතන්නේ අපි මෙතන ඉන්නේ. නැත්තම් ඡන්දයක්, ඒ කියන්නේ මං හිතන්නේ මහින්ද දේශප්‍රිය මුදල් අමාත්‍යාංශයට ආණිය ඔයා මට සල්ලි දෙන්න කියලා ලියුම් ගෙවයි කියලා. එහෙම චරිතයක් නෙවෙයි මහින්ද දේශප්‍රිය කියලා කියන්නේ. එයා මට හිතන එයා මේ වෙලාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වුණා නම් මහ බැංකුවේ අධිපතිවරයා මේ වෙලාවේ මැතිවරණ කොමිසම ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්න කරනවා ඇයි තමුසේ අපිට මුදල් දෙන්නේ නැත්ති කියලා. එහෙම මේ ඒ කියන්නේ ඉන්න පුද්ගලයා මත තමයි ඔය කිව් විදිහටම හිතන්නේ අර ආයතනයේ ස්වාධීනත්වය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ.
මමහෙමකිවට දැ මට තව එකක්ද මෙහෙම තනි පුද්ගලයගේ මේවා එකක් නෙමේ මැතිවන්න ගුණ සබව තියෙන්නේ තව සාමාජික සාමාජික දෙන්නෙකුත් තුන්දෙන ඉන්න තකොට දැ ඒ සාමාජික තිබිද්දී අනිවාර්යෙන් මෙතන මත වල වෙනසක් තියෙන්න්න පුළුවන් ඇයි එහෙම තියෙද්ද මෙතන මේ වගේ දෙයක් වෙන්නේ
එතන අඩුපාඩුව වෙන්නේ අර කොමිසමට නිලධාරින් පත් කරන ව්‍යස්ථාදායක මණ්ඩලය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ වෙනුවට ජනාධිපතිවරයාට තමයි මට මතක විදිහට බලේ තියෙන්නේ කවු දෙන්නේ කියලා තීරණය කරන්න එතකොටකින් කවු දෙන්නේ කියලා තීරණය කරනවා කියලා කියන්නේ ආයිමත් හොරාගේ අම්මගෙන් පේන හනවා කියලා
පේන හනවාගේ වැඩ පැහැදිලිව
සහ එහෙම නොවුනත් මං හිතන්නේ කියන්නේ මේ නිලධාරින්ට හිතනවා ඇති මම රටේ නායකයා කියන විදියට වැඩ කරේ නැත්තම් මගේ රාජකාරී මේ අනාගතයට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා හිතනවා ඉතින්. ඉතින් ඒකත් මං හිතන්නේ මේ ආයතන වලට බලපෑම් කරන්න එක හේතුවක් වෙනවා ඉතින්.
ඔය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ.
ඔව්. ඒක මම හිතන්නේ අපතුන් කියන්න ඕනේ දැන්නේ තිබ්බ දෙයක් අපි ඒක ප්‍රශ්නයක් නැති වුණ දවසට කියන්න ඕනේ ආ තවදුරටත් අපේ රටේ මේක ගැන ප්‍රශ්නයක් නැහැ කියලා.
අපි ඒකට වෙනම එපිසෝඩ් එකක් ළඟදීම කතා කරමු.
ඒක නැති වුණ දවසට. ප්‍රශ්න නැති වුණ දවසට. නමුත් දැන් කලින් ඔයා කියපු කාරණාවකට කියොත් එහෙම කියන්නේ ජනාධිපතිවරයා ව්‍යස්ථාදායකයේ ව්‍යස්ථාදායන අධිකරණය කියන දේවත් පිළිගන්න ඇති තැනකට ගියොත් එහෙම කියන ඒ තැනට රට තල්ලු වුණොත් මං හිතන්නේ අපිට තියෙන ටූල් එක තමයි ඒ වෙලාවට උද්ඝෝෂණ වැඩවර්ජන ඒ කියන්නේ ජනතාවට තියෙන ආයුධය එක තමයි සහ ඒකට ව්‍යස්ථාදායකින් අවසර දීලා තියෙනවා ඉතින් ඒක පාවිච්චි කරනවා අපි දකිනවා මේ 15 වෙනිදා මුළු රටේම වරාය එතකොට වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රවාහන ශාස්ත්‍රය විදුලි බල මණ්ඩලය මම හිතන්නේ මේ වගේ ආයතන ගණනාව විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක වැඩ කරන සේවකයෝ එදා වැඩ වර්ජනය කරන්න ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔයාට හිතෙන විදිහට ඒක සාර්ථක වුණාද අසාර්ථක වුණාද එහෙම නැත්නම් මේ වැඩ වර්ජනේ සාධාරණද අසාධාරණද?
ඔව් වැඩ වර්ජනේ මම කියන්නේ වැඩ වර්ජනේ සාධාරණද අසාධාරණද කියලා ඒක නිකන් දෙපැත්තක වෙන පිහියක් වගේ. මොකද රෝහලක කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයක් කියන්නේ බේත් ගන්න එන්න රෝගියෙක්ට ඒක අසාධාරණයි. හැබැයි සම්පූර්ණ මහජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒක මේ තියෙන රාජ්‍ය පාලනය පිළිබඳව තියෙන විරෝධයක් නිසා ඇති වෙන ඒකේ තියෙන වෙනස්කමක් කරගන්න ගන්න උත්සාහය. එතකොට ඒක දිහා බැලුවාම මම ඇත්තටම ඉන්නේ මැද තැනක. මට ඒක අතිශයෙන් සාධාරණීකරණය කරන්න බෑ. ඒක හැබැයි ඒක අසාධාරණයි කියලා කියන්න බෑ. ඒ ඇරුණහම වැඩ වර්ජනයේ දිහා බැලුවහම මට පේන්නේ ඇත්තටම මට පේන විදිහට ඒක සාර්ථක වෙලා තියෙනවා. මොකද අසාර්ථක වැඩ වර්ජනකින් පස්සේ ඒකෙන් ප්‍රහාරයට ලක්වෙච්ච කට්ටිය එළියට ඇවිල්ලා ආයි කියන්න නැහැ මේක අසාර්ථකයි මේක අසාර්ථකයි මේක වැඩක් නැහැ මේ දේවල් ටික වුන්නේ නැහැ කියලා. නමුත් මේක සාර්ථක වෙන්න වෙන්න තමයි මං හිතන්නේ අනිත් පැත්තට කොච්චර විදිනවද කියන එක මත තමයි මේ පැත්තේ කියන රිප්ලයි එක අපිට වෙන්නේ. දැන් මට පේනුන හැටියට අනිත් පැත්තෙන් ඒගොල්ලෝ ගොඩක් කියන්න හැදුවා මේ පැත්තෙන් ඒ කියන්නේ වැඩ වර්ජනය කරපු අයගේ පැත්තෙන් ඒක අසාර්ථක වෙලා තියෙනවා කියලා. ඒගොල්ලෝ ඒක ඔප්පු කරන්න කරුණු අරගෙන ආපු තැන් මම දැක්කා. නමුත් මට හිතෙනවා
අර ෆේක් ඉන්ටර්විව්ස් එහෙම නේද?
ඔව්. ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් කරන්න යන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ පෙරදුනහම. අර ගුටි කෑවහම නෑ මට රිදුන්නේ නෑ වගේ කතන්දරයක් තමයි. වැදුනට රිදුන්නේ නෑ වගේ කතන්දරයක් තමයි දැන් පෙන්වන්නේ අනිත්. එහෙම බැලුවහම ඉතින් වැඩ වර්ජන ඇත්තටම සාර්ථකයි.
ඔව්. ඒ කියන්නේ දැන් මම මේක සාධාරණද නැද්ද කියලා අහන්න ඇත්තටම හේතුව මම දැක්කා සමහරු කියනවා මේ වරාය සේවකයන්ගේ පඩි දාලා මේගොල්ලෝ මාසෙට ලක්ෂ 4ක් ගන්නවා මේගොල්ලෝ වැඩ වර්ජනය කරන එක සාධාරණද වගේ. අන්නම ප්‍රශ්නයක් කාන්න. ඉතින් මම හිතන්නේ ඒ වරාය සේවකයන්ට රට අනික් මිනිස්සු එච්චර බොහොම සුළු වැටුපකට වැඩ කරනකොට මේගොල්ලෝ මාසකට ලක්ෂහතරක් ගන්න කියල කියන්න එතන ලොකු පේ ඩිස්පෙරටිකක් තියෙනවා. සහ ඒක එහෙම ලොකු වැටුපක් ගන්න මිනිස්සු තවත් උද්ඝෝෂණ කරනවා දැක්කහම බොහොම සුළු වැටුපකින් එහෙමනත්තං කුඩි රැකියාවක් කරලා ජීවත්වෙන මිනිස්සුන්ට එතැන්දී කේන්තියක් ඇතිවෙන එක සාධාරණයි. නමුත් මතක තියාගන්න ඕනේ දේ තමයි වරාය සේවකයන්ට එහෙම ලොකු වැටුපක් ගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට තියෙන ශක්තිමත් යුනියන් එක හන්දා. සහ ඒගොල්ලෝ එකට එකතු වෙලා තමන්ගේ වැටුප් වෙනුවෙන් තමන්ගේ වරප් ප්‍රසාද වෙනුවෙන් කතා කරන්න සූදානම් හන්දා. එහෙමනම් වැඩවර්ජනය සාධාරණද නැද්ද කියලා කතා කරන මිනිස්සුත් හිතන්න ඕනේ. එකමුතු වුණොත් අපිටත් සාධාරණ වැටුපක් ගන්න පුළුවන් කියන තැනට එන එක මිසක් වරාය සේවකයෝ කරන උද්ඝෝෂණය සාධාරණද අසාධාරණද කියන එක අහන එකවත් ඒක ප්‍රශ්න කරන එකවත් නෙමෙයි මං හිතන්නේ. නමුත්
ඕ ඒක මට ඇත්තටම ඔය කතාව කියද මම අහගෙන ඉතියා මට හිතෙච්ච දෙයක් තමයි වරාය සේවකයන්ගේ වැටුප රවුන්ඩ් අප් කරලා ලක්ෂ 3කට ඇවරේජ් එකක් ගත්තා. තොරිම ලබන කට්ටිය හරි කමන අපේ එක්සැම්පල් එකක් හැටියට ලක්ෂ 3ක් කියලා එහෙම ගත්තා. දැන් ඒක පෙන්වුවෙන් පස්සේ අපේ
අනිවාර්ය
පොදුවේ ගත්තාම ඉන්න අනිත් හැමෝටම උකට කේන්ති යනවා නම් ඇයි ඒගොල්ලන්ට කේන්ති යන්නේ නැත්තේ? මේ පාලනය කරන කට්ටිය ඒ මිනිස්සුන්ගේ ඇස් වහලා ගන්න සල්ලි ගැන. එහෙම නැත්තම් අර මිනිස්සු මම දන්නේ නැහැ ඒ ගන්න වැටුප කොච්චර දුරට සාධාරණද අසාධාරණද කියලා. ඒගොල්ලෝ කොහොම හරි ලෙවල් එකේ වැටුපක් ගන්නවා. නමුත් ඒක නීති විරෝධී නෙමෙයි. වැඩක් කරනවා. ඒක නීති විරෝධී ඉපෙයිමක් කියලා මට හිතෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ වැටුපට ඒගොල්ලෝ එන්ටයිටල්. ඉතින් එහෙම එන්ටයිටල් නැති විදිහට තමන්ගේ ෆොකට් එකට විදින මිනිස්සුන්ව කමන්නේ කියලා
යම් කිසි වැඩක් කරන
කොහොම හරි විදිහකින් මහන්සියලා කීයක් හරි හොයන මිනිස්සු. මම මේ කීයක් හරි කියන්නේ රුපියල් 10ක් 15ක් 1000ක් නෙමෙයි. ඒ වුණාට අර වගේ වැටුපක් ගන්න කෙනෙක්ගේ වැටුප ගැන විතරක් හූල්ල ඉන්නේ ඇත්තටම එහෙම බැලුවහම අපි වැරදි. මට පේන හැටියට එහෙම දෙයක් මිනිස්සුන්ට පේන්නේ. එහෙම දෙයකදී කේන් තියනවා කියන්නේ ඇත්තටම අපි නිකන් දේශපාලන වහල්ු එහෙම නැත්නම් අපේ දේශපාලන මොකද කියන පොලිටිකල් ලිටරසි එක
කියවීම
මදි බස් පේනවා.
ඔව් මම හිතන්නේ එතන ගාන්ට මේ ප්‍රශ්නට උත්තරයයි. කියන්නේ මේක සාධාරණද නැද්ද කියලා ප්‍රශ්න කරන එකට උත්තරයව. ඉතින් ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ ඔක්කොම ඇස්සේ රනිල් ගහන්න බලාපොරොත්තු වෙන අවසාන තුරුම්පුව ගැන. අද පොඩ්කාස්ට් එකට ස්ක්‍රිප්ට් එක ලියනකොට පොයින්ට්ස් එක දුවනකොට මම මේ දැන් පොඩ්ඩකට කලින් මහා බැංකු අධිපතිවරයා කියපු කෝට් එකක් දැක්කා. එයත් මේ ස්ටේට්මන්ට් එක දාලා තියෙන්නේ දැන් පැය කීපයකට කලින් වෙන්න ඕනේ. දැන් රටේ ආර්ථිකය විසඳිලා දැන් ඩොලර් ප්‍රශ්නයක් නැහැයි කියලා මහා බැංකු අධිපතිවරයා කියලා දිනවා. ඔව දැක්කද?
නෑ මම දැක්කේ නෑ තාමේ නිවුස් එක.
ඩොලර් ප්‍රශ්නේ විසඳිලා කියලා මම බලන්න හැදුවේ. දැන් ඩොලර් ප්‍රශ්නේ විසඳිලා කියලා කියනවා. එතකොට ඒකත් එක්කම අපි දකිනවා රුපියල විශාල වශයෙන් පහළ යනවා. රුපියල පහළ යනවා. විශාල වශයෙන් රුපියල පහළ යනවා. 370 තිබුණ එක 320ට යනවා. ඩොලරය රුපියල් 120ට තිබුණු මීට අවුරුදු කීපයකට කලින් රුපියල් 120ට තිබුණු තැනක ඉඳන් කතා කරන්නේ. නමුත් 370 ඉඳලා 320ට ගිය එක දැන් සෙලිබ්‍රේට් කරන තැනට ඒක නිවුස් එකක් බවට පත් වෙන තැනට අපි ඇවිල්ලා ඉන්නවා. එතකොට
ඕ නේ නේ මම පොඩි දෙයක් තරම දැන් ආපහු ඒක අනිත් පැත්තට යනවා.
ඔව්. ඕ නේ නේ. ඔව්.
ඩවුන් එක ආපහු.
ඔව් ඒක නිකන් ඒ කියන්නේ පහළට යන එක ඒගොල්ලෝ හයිලයිට් කරලා පෙන්වනවා. දැන් අය උඩට යනවා තමයි. මොකද එහෙම මම මේ කියන්න හැදුවේ එහෙම සැබෑවටම ආර්ථිකයේ රිකව් වෙන එකක් ඔය මහා බැංකු අධිපතිවරයා කියන වගේ ඩොලර් ප්‍රශ්නේ විසඳුන දෙයක් රටට සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ තාවකාලිකව හිටපු ගමන් අඩුවීමක් වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි ගිය අවුරුද්දට සාපේක්ෂව අපි මුදල් වියදම් කරන එක අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ පිටරටින් බාණ්ඩ ගන්න බෑ. ෆෝර්න් එකක් ගන්න බැහැ, ලැප්ටොප් එකක් ගන්න බැහැ, තමුණ හරි යන්ත්‍රපකරණ ඕන නම් ඒව ගන්න බැහැ. පිටරටින් ආහාර කියන එක නවත්තලා තියෙන සමහර දේවල් ලක්ෂරි අයිටම්ස්. එතකොට ඒ වගේ පිටරටට මුදල් යන ප්‍රමාණය නවත්තලා තියෙනවා, ණය ගෙවන්නේ නැහැ. සහ සංචාරකයන හන්දා යම් කිසි ඩොලර් ප්‍රමාණයක් රට ඇතුලේ එකතු වෙලා තියෙනවා. එතකොට රුපියල පොඩ්ඩක් උඩ යනවා තමයි. නමුත් මේක මහ බැංකු අධිපති අර කියනා වගේ අර දීර්ඝකාලීන සාර්ථක උත්තරයක් නෙවෙයි. එහෙමනම් ඉතින් එයාට පුළුවන් දැන් ගිහිල්ලා ණය ටික කරන්න.
ඒක ඇත්ත, මටත් වාගේ නෑ නම්ුණේ. දැන් මට ඒ විලා වීතිච්ච දෙයක් තමයි ඇයි දැන් ඔය වගේ ප්‍රකාශයක් සාමාන්‍යයෙන් අපි හිතුවොත් ජෝන්ස්ටන් ගෙන් වගේ අහන්න නම් මොනවා තේම ලොකු ගැටලුවක් නෑ. දන්නවනේ හැටි. ඒ වුණාට දැන් මහ බැංකු අධිපතිවරයා වෙන්නේ සහ යාගේ හිස්ට්‍රී එකේ තියෙන යා කරපු කියපු දේවල් එක්ක බැලුවහම ඔය වගේ ස්ටේට්මන්ට් එකක් දෙනවා කියනකොට පොඩි මට ඇත්තටම ප්‍රශ්නයක් එනවා ඇයි එහෙම කරන්නේ කියලා.
මම හිතන්නේ අපි සමහරක් වෙලාවට සමහර පුද්ගලයන්ට විශේෂ විශ්වාසයක් තියෙනවා. මොකද මෙයා ලංකාවට එනකොට එයා වටේට ලොකු ප්‍රොපගැන්ඩ එකක් හැදෙනවා. ප්‍රොපගැන්ඩ එක කියන්නේ නරක පැත්තකින් නෙවෙයි හොඳ පැත්තකින්. ඒ කියන්නේ
හොඳ පැත්තකින්.
ඔව්. මෙයා ස්වාධීන මිනිස්සෙක්. මෙයා තමයි මේ ගෝටාබේකින් බැනුම් ඇහුවේ. මොකද්ද අර ටූල්ස් පාවිච්චි කරන්න එපා දොන්න මොකද්ද කතාවක් කිව්වේ. එන්නේ වෙලාවේ රූම් වල ඉඳපු මිනිස්සු තමයි දැන් ඔය මේ ආරක්ෂාව දාගෙන අරන් එන්නේ. මෙයා ස්වාධීන මිනිස්සෙක්, කොන්ද ගෙලින් තියන් ඉඳපු කෙනෙක් වගේ කතාවල් එක්ක තමයි මේ වගේ චරිත පුම්බන්නේ. ඉතින් එහෙම මිනිස්සු මේ වගේ කතා කියනකොට ඉතින් ඒගොල්ලෝ ක්‍රෑෂ් වෙනකොට ඒගොල්ලන්ව විශ්වාස නොකර ඉන්න ටිකක් අමාරුයි. නමුත් ගොඩක් චරිත, එහෙම පුම්බන ගොඩක් චරිත මං හිතන්නේ අවසානයේ ක්‍රෑෂ් වෙනවා. මේ නන්දලාලුත් මම හිතන්නේ එහෙම කෙනෙක්. මට නම් අර ගෝඨාභයව විශ්වාස කරනකොට ගෝඨාභය රනිල්ද මන්ද මෙයාව ලංකාවට ගෙනාවේ කවුරු හරි එහෙම දේශපාලඥයෙක් මෙයාව විශ්වාස කරනකොට සහ ඡන්දෙකට සල්ලි දෙන්න බෑ කියලා කියනකොට මට නම් හිතුණ දෙයක් තමයි මෙයාගේයි ඊට කලින් ඉඳපු මිනිස්සු අතර එහෙම ලොකු වෙනසක් නැහැ කියලා. යූස් වෙන්න පුළුවන් දේශපාලඥයෙක්ට යූස් වෙන්න පුළුවන් චරිතයක් කියලා තමයි මට හිතෙන්නේ, මට හිතුනේ. සහ දැන් මේ කියපු කතාවත් එක්ක ඒක එක්තරා විදිහකට කන්ෆර්ම් වෙනවා. දැන් රනිල් මං හිතන්නේ මේකෙන් බලන්නේ රුපියල උඩ යනවායි කියලා පෙන්නනවා. ඒක නම් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මේ දැන් ආයෙමත් රුපියල ඒවා කිව්වාගේ ඩිප්‍රීෂিয়েට් වෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට IMF එකේ ණය හම්බ වෙනවා. ඩොලර් අර්බුද 23යි කියලා මහ බැංකු අධිපතිවරයා කියනවා. ස්වාධීන මිනිස්සෙක් නේ. එතකොට ස්වාධීන මිනිස්සයා කියනවා දැන් ඩොලර් අර්බුද 23. දැන් ඔක්කොම හරි කියලා ඒ අර ස්වීට් ස්පොට් එක අල්ලගෙන ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා තමන්ට ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න තමයි මං හිතන්නේ රනිල් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ තමන්ට වාසි සහගතම වෙලාවේදී ඡන්දේ තියාගන්න එක තමයි රනිල්ගේ උමනාව. මහ බැංකු අධිපතිවරයා කියන්නේ රාජ්‍ය මුද්‍රණාලය සභාපතිවරයා කියලා කියන්නේ මේ දෙන්නම. පොලිස්පතිවරයා කියලා කියන්නේ මේ හැමෝම රනිල්ගේ ගේම් එකේ ටූල් එකක් විතරයි. එයාට වාසි සහගතම වෙලාවේ ඡන්දේ පවත්වා ගන්න පාවිච්චි කරන උපකරණ තුනක් තමයි මේ තුන් දෙනා. මට හිතෙන විදිහට
ඔය කැත්ත. ඇත්තටම මමත් ඒ කතාවට මටත් එකඟ වෙන්න පුළුවන්. මොකද අර කිව්වාගේ මේ අපි දැන් උදාහරණයක් ගත්ත නන්දලාල්ගේ ඕරා එක නැති වෙනවා, කැඩීමකට ලක් වෙනවා මේ වගේ කතාවලි. එතකොට දැන්වත් තේරෙන්න ඕනේ මිනිසුන්ට ඔය ඒ කතාව. ඇත්තටම මට තාම ලොකු ප්‍රශ්නයක් ඇයි මෙහෙම කියන්නේ කියලා. මොකද මේ ඩොලර් කියන්නේ නිකන් මේ ගෙදෙට්ට කියන ටොපියක් නෙමෙයි. නැවෙන් ගේනේවා නෙමෙයි. නැතුව මේ අපි කඩදාසි ගොලයක් අරගෙන printer එකට දාලා print කරලා ගන්න දේවල් නෙමෙයි. එතකොට එහෙම අර්බුදයක් විසඳනවා කියලා මේ එකපාරට අර්බුදයක් එහෙම විසඳන්න මෙතෙන්ට කවුරු ආවත් කරන්න බෑ. ඒ කරන්න බෑ කියන එක පෙනිපේ ඇස්වනා විට පෙනෙමින් තියදී මෙහෙම මේ පුඩි දෙයක් අල්ලගෙන මේ ඩොලර් අර්බුදයක් නැහැ කියන එක ගත්තහම ඔය කියන කතාව මට
එතකොට කලින් තේරුම් ගන්න එක තමයි මම හිතන්නේ අපි පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්න ඕනේ.
ඇත්තටම ඒක තේරුම් ගන්න එක නැති කිරීම තමයි පාලකයා උත්සාහ කරන්නේ.
එතකොට අපිට ෆයිට් කරන්න සිද්ධ වෙන්නේ මේ පාලකයාගේ මීඩියා එක්ක. ඒගොල්ලන්ට ඒගොල්ලන්ට පුළුවන් මේ නන්දලා කියර කියන්නේ මහා ශුද්ධවන්තෙක් කියලා පෙන්නන්න. අපිට තේරෙන්නේ නැහැ අන්තිමට මේ වගේ කතාවක් කියනකම් මේ මිනිස්සයත් අපිව ඇඳුවනේද කියලා. දැන් මේ ස්වීට් ස්පොට් එක අල්ලන කියන්නේ තමන්ට වාසි සහගත වෙලාවෙම ඡන්දේ පවත්වනයි කියන කාරණාවට ආවහම මට මතක් වුණ දෙයක් තමයි දැන් ඉන්ස්ටිටියුට් ෆෝ පබ්ලික් හෙල්ත් කියලා රිසර්ච් ඉන්ස්ටිටියුෂන් එකක් තියෙනවා, පරීක්ෂණ කරන සමීක්ෂණ කරන ආයතනයක් තියෙනවා ලංකාවේ. මේගොල්ලෝ හැම මාසෙම දැන් මේ ඡන්දේ ලං වෙලා අර දේශපාලන පක්ෂවලට තියෙන ප්‍රියතාවය කියන්නේ ජනතාවගේ කැමැත්ත ගැන රිසර්ච් කරනවා. එතකොට ජනවාරිවල මට මතක විදිහට සමග ජනබලවේගයයි ජාතික ජනබලවේගයයි දෙකම 130 තිබ්බේ. UNP එකට 110ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 110ක් වගේ එහෙම ගණනක් තිබ්බේ. නමුත් අද වෙනකොට දැන් ඡන්දේ කල් දාපු හන්දා පෙබරවාරි වගේ වෙනකොට ඒක NPP එකට තියෙන ඡන්ද ප්‍රමාණය 140ක් වගේලා දිනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ සමගි ජනබලවේගයේ කට්ටිය නෙවෙයි, සමගි ජනබලවේගයේ ප්‍රතිශතය ඒ විදිහටම තියෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් UNP එකෙන් ඡන්ද කැඩලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ 105ක් වගේ ඒගොල්ලන්ගේ ඒ පක්ෂ දෙකේ ඡන්ද ප්‍රතිශතය තව අඩු වෙනවා. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද මෙතෙන්දී රනිල් ගැතින් මිස් කැල්කියුලේෂන් එකක් කරනවා කියලා? ඒ කියන්නේ එයා ඡන්දේ කල් දාන්න හදන්නේ තමන්ට වාසිසහගත වෙලාවක ඡන්දයක් තියාගන්න. හැබැයි තවත් ඡන්දේ කල් දෙමීම තුළින් ඕ ඡන්දේ නොපැවැත්වීම තුළින් ඔයාට හිතෙන්නේ නැද්ද රනිල්ටම තමයි ඒකේ අවාසිය සිද්ධ වෙන්නේ කියලා?
ඒක ඇත්තටම ඔව් ඒ කතාව හරි. එයාගේ අතින් එච්ච වැරද්දක්ද මන් දන්නේ නැහැ. එයා කරපු ඒ වැඩේ නිසා එයාගේ තියෙන ෆෑන් බේස් එකම තමයි ක්‍රෑෂ් වෙන්නේ. එතකොට අර අපි මේක පටන් ගන්න දිම කිව්වා වගේ එක්ක ස්වාධීන වෙනවා, එහෙම නැත්නම් වෙන පක්ෂයකට මෙයාගේ තියෙන ඡන්ද කැඩලා යන මේකක් තමයි තියෙන්නේ. අපි දැන් දිගටම කතා කරන්නේ මෙයා ඡන්දේ කල් දානවා, කල් දදා ඉන්නවා, නමුත් කවදා හරි තියයි වගේ දෙයක්. ඒකේ ඉඳගෙනනේ අපි හොයන්නේ මෙයාගේ ස්විච් ස්පොට් එකක් කොහේ හරි මෙයා හොයා ගනීද කියලා. දැන් අපි කතා වෙච්ච හැටියට මට පේන්නේ එයාට තිබ්බ හොඳම එක මිස් වුණා වගේ. කිව්ව පර්සන්ටේජ් වැලියුස් එක ගත්ත ප්‍රතිශතය අඩු වෙනවා කියලානේ දැන් ඉන්ෆ්ලේෂන්ස් වලින් අපි දැක්කේ අපිට පේනුනේ. මට ඒක පැත්තකින් තියලා මට මෙහෙම දෙයක් හිතෙනවා. මට මේකේ වැලිඩිටි එක ගැන ලොකු අවබෝධයක් නෑ ඇත්තටම. මොකද රනිල් ඡන්දෙ නොතිය හිටියත් මම මේ කියන්නේ කල් දාලා
නෙමෙයි. ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් මේ ඡන්දෙ කල් දාලා ඒක කොහොමද එයාගේ මේ බේස් එකට සාධාරණීකරණය කරන්නේ? කියන්නේ ජනවාරි වල ඉඳලා පෙබරවාරි වලට යනකොට එයාගේ බේස් එක 105කින් විතර අඩු වෙනවා. ඡන්දේ කල් දාපු හන්දා ඡන්දේ තිබ්බේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී විදියට හිතන ඒ ලිබරල් කියන UNP ෆෑන් බේස් එකට කොහොමද එයා ඒක සාධාරණීකරණය කරන්නේ? එයාට ඡන්ද දෙන්න මොකෙක්වත් ඉතුරු නැද අන්තිමට?
මට නම් ඒක ඉස්සර හිට පුරානේ දිහා බලලා කිව්වොත් ඇත්තටම උතන ප්‍රශ්නයක් තිබ්බා තමයි. මට දැන් ඉන්න කෙනාගේ යන මට හිතෙන්නේ නැහැ එයා ගොඩක් එයා කරනවා කියලා එයාගේ වෝටින් බේස් එක.
නමුත් එයාගේ ෆෑන් බේස් එක වෙනස් වෙලා ඇතිද?
ඔව් අනිවාර්යයෙන්ම රනිල්ගේ ෆෑන් බේස් එක මට හිතෙන්නේ වෙනස් වෙලා තියෙනවා. දැන් රනිල්ගේ ෆෑන් බේස් එකේ ඇත්තටම ඉන්නේ මම මේක කියන්න වැඩිපුර ඉන්නේ මෝඩ මිනිස්සු.
ඒ කියන්නේ තවදුරටත් නිදහස් මතධාරී කට්ටිය නෙවෙයි කියලා කියන්නේ. ආ
නිදහස් චින්තකයෝ නෑ, නිදහස් මතජාරින් ඇති කීප දෙනෙක් ඇති. යාගේ සමහර මූමන්ට් වල තියෙන දේවල් අපිටත් පේන්න තියෙන දේවල් සායගාගේ ආර්ථිකයේ මම මේ කියන්නේ ඡන්ද උන්දු තුරුම්පු නෙමෙයි. සමහර දේවල් එක හිතන කට්ටිය ඇති. නමුත් දැන් යාගේ ෆෑන් බේස් එක මට නම් හිතෙන්නේ වෙනස් වෙලා තියෙනවා.
එතකොට එහෙමනම් බේස් එක වෙනස් වුනේ නැහැ කියලා උපකල්පනය කරලා එයා ඡන්දේ කල් දැම්මයි කියලා කියමු, ඡන්දේ තියන්නේ නැහැ කියලා කියමු. එතෙන්දි මං හිතන්නේ රනිල්ට නැති වෙන්න දෙයක් නැහැ. නැති වෙන්න දෙන්නේ ගෝඩාවේ රාජපක්ෂට නැති වුණා වගේ මේ තනතුරු විතරයි. තනතුරු නැති වෙන වෙලාව කල් දෙමීමක් තමයි හෙට නැති වෙනවද එහෙම නැත්නම් 2024 නැති වෙනවද කියන එකෙන් තමයි කියන එක තමයි එයාට තීරණය කරගන්න තියෙන්නේ. මං හිතන්නේ
අන්න ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ.
ඒ කියන්නේ මේ ඡන්දේ කල් දැම්මයි කියලා රනිල් එළියට යනව නැහැ කියන එකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කොහොම හරි
වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමත් යනවා යා හදන්නේ යාට.
කෙලිම රාජ්‍ය ගෞරවය ඇතුව යන්න පුළුවන් මං හිතන්නේ මේ 2024 කලින් මැරුණොත්.
මැරුණොත්.
ඔව්. එයාම මොකක් හරි නීතියක් දාලා මම මලාට පස්සේ මාව ගිහිල්ලා රාජ්‍ය ගෞරවය ඇතුව නිදහස්නේ වල්ලලා දාපන් කියලා එකක් හැදුවොත් මිසක් මං හිතන්නේ නැහැ මේ එයාට වෙන විදිහේ නිදහසක් තියෙයි කියලා. ඡන්දෙ තිබ්බොත් එයා පරදීවි. පැනවිලා තව 2024 තියන්න තිබුණ එක 2023 අවුරුද්ද ජනාධිපතිවරණයක් තියන්න සිද්ධ වෙලා තනතුරෙන් අයින් වෙලා යන්න වෙයි. එහෙම නැත්තම් 2024 තිබ්බොත් එහෙම ඒ ඡන්දෙන් පරදීලා ගෙදරන්නේ සිද්ධ වෙයි. ඕක තමයි රනිල්ට තියෙන උරුමය. එයා ගැන මොන විදිහේ බලවෘත්ති තියන් හිටියත් මේ කොහොම ඇවිල්ලා රට මේ දියුණු කරයි කියලා එයා හිතන් හිටියත් මං හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා.
ඔව් ඒක ඇත්ත. මොකද ඔය කතාව කියද්දී මට ආපහු මතක් ඉන්නේ කෙනෙක් හරි ප්‍රසිද්ධ කාරණයක් අවුරුදු 70 ගණනක් තිස්සේ නොකරපු මිනිහා මේ පොඩි වෙලාවකදී ඔක කොහොමද කරන්නේ කියලා. පොඩි හරි දෙයක් කළත් එයා ගත්ත පළවෙනි ස්ටෙප් එකේදී වෙච්ච එයා බැක් කරන්න ගත්ත කට්ටිය එච්චර ජන ප්‍රසාදයේ අඩු වෙච්ච කට්ටිය. ඇත්තටම කියන මිනිස්සු ලොපු කට්ටියන්නේ. ඒතකොට ඒ වගේ කට්ටිය බැක් කරන්න ආවා කියන්නේම අරයගේ තිබ්බ ගොඩක් දේවල් ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන තිබ්බ දේවල් නැති වෙනවා. දැන් මොනා වුණත් ඒ කියන්නේ ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් JVP වෙන්න පුළුවන්. ඇත්තටම NPP එක කියලාගමගේ මිනිස්සුත් මං හිතන්නේ ඔය බැක් කරන්න කියන්නේ රනිල් මේ තත්ත්වයට එන්න කලින් රනිල් කියන කෙනා ගැන මං හිතන්නේ මිනිස්සුන්ගේ මොනවා වුණත් මේ මනුස්සයාගේ මෙන්න මේ දේවල් තිබ්බා කියලා අර කියන්න තියෙන අර හොඳ තැන් රට බේරගත්තා වගේ තැන් ඒ වගේ තැන් දැන් මං හිතන්නේ මිනිස්සු ඒ වගේ දේවල් කියන්නේ
නැහැ. ඔව් අර මහින්දට වුණා වගේ නේද? කියන්නේ දැන් රට බේරගත්ත කියලා මහින්ද යුද්ධ කරා තමයි. හැබැයි ඒක දැන් පාවිච්චි කරන්න විහිළුවක් වගේනේ. ඒ වගේ රනිල්ට
ඒක තමයි වෙලා තියෙන්නේ. ඌ ඇත්තටම අපිට ඉතින් කෙලින් අහන්න බැහැ වුණාට රනිල් ඇයි මෙහෙම විහිළු සපයන්නේ කියලා ඉතින් අහන්න වෙනවා.
බලමු ඉතින් දැන් අප්‍රේල් 25ට තව මාසයකටත් වැඩි කාලයක් තියෙනවා. ඒ මාසය ඇතුලේ කොච්චර විහිළු සපයයිද කියලා අපි බලමු.
විහිළු සපයනවා කිව්වහම එක එක විදිහේ විහිළු වෙනවා. ඒකෙදී මම ඇත්තටම මේ නම් කියන්න කැමති නෑ. මොකද මේ අපි මේ ප්ලැට්ෆෝම් එකේ මිනිස්සුන්ට ප්‍රසිද්ධියක් දෙන්න මම ඇත්තටම කැමති නෑ. ඒ වුණාට එක එක වෙලාවට එළියට ඇවිල්ලා මම කියන්නේ දේශපාලන නීතිගාවල ඉන්න මිනිස්සුම තමයි පොඩි පොඩි කතන්දර කියලා අර මෝඩ ජූන් දීලා මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න අමතක කරන්න ගොඩක් ට්‍රයි කරනවා. අපි දැනගන්න ඕනේ ඒ වගේ මෝඩ ජූන් වලට අහු වෙන්නේ නැතුව ඇත්තටම මේ දැන් සෝෂල් මීඩියා වලදී වෙන හොඳ දෙයක් තමයි ඕනම දෙයක් ටග් ගාලා ගිහිල්ලා දැන් අරගල කාලේ වුණත් අපි ඒකේ ගොඩාක් ඇඩ්වාන්ටේජස් ගත්තා. ඒකෙම තියෙන අනිත් පැත්ත ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ඔය වගේ මෝඩ ජූනොත් හරි මන්ට වෙනස. එතකොට ඒ වගේ දේවල් ගොඩක් එකපාර ආවට පස්සේ මිනිසුන් වැඩිපුර කතා වෙන්න ගන්නෙ තමන්ගේ ප්‍රශ්න නෙමෙයි අර මෝඩ කතා. එතකොට මිනිස්සු පොඩ්ඩක් ඇත්තටම අපිට තියෙන දුක පේන්නේ නැතුව ගිහිල්ලා අර තියෙන විහිළු වලට පොඩි ෆන් එකක් අරගෙන ටික ඒක අප් වෙලා આવොත් එහෙම එතන පොඩි ෆ්‍රයි පොඩි නෙමෙයි ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා මිනිසුන්ට අමතකුනොත් එහෙම අපි කොතනද ඉන්නේ කියලා.
ඔය කතා කරන්නේ මේ අර ළමෙක් කොච්චි දාලගේ සිද්ධිය ගැනද? එහෙම නැත්නම්
ඕ ඇත්තට එතන ගොඩක් දිබේ එකයි මං කියවන අම්මසෙන් කියන්නේ නැහැ කියලා. ඇත්තට මට හිතෙන්නේ නැහැ මේ මිනිසුන්ට මේ එහෙම පබ්ලිසිටි එකක් දෙන්න ඕනි කියලා. මේ ඒක දැන් ඒක එකක් නීතියෙන් තහනම් ඩ්‍රග්ස් ගැන තියෙන දේවල් තියෙනවා. ඊට පස්සේ රටේ ආර්ථිකයට පවා වාසියක් වෙන සුරා බදු නීති තියෙනවා. ඒවා වෙනස් කරන්න කියලා පිල්ලින් තියෙනවා. අනේ වගේ ඇත්තටම එහෙම සමහර තියෙනවා. අපි දැන් පොය දවස් වලට සුරාසල් වහලා තියෙන එකෙන් ඇත්තටම ආර්ථිකයට ලොකු පාඩුවක් වෙනවා. මොකද මිනිස්සු ගෙදර ඉන්න දවසේ වියදම් කරන්න තියෙන සල්ලි අඩු වෙනවානේ. වියදම් කරන ප්‍රමාණය අඩු වෙනවානේ. නොකර ඉන්නානේ. අනේ වගේ
නොකර ඉන්නවා.
දේවල්තිය එක ඇත්තර ආර්ථික වශයෙන් පොඩි කෙනෙ රජයට වාසිය තිබ්බට දැන් ඇත්තටම ඒ වගේ දේවල් ෆේමස් කරන්න ඕන වෙලාවක් නෙමෙයි මේක. ඒවා ඒවා අපිට කතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන්
සාමාන්‍ය වටපිටාව
සාමාන්‍ය වටපිටාවක. එතකොට තමයි අපිට ඇත්තටම මේව ප්‍රශ්න වෙන්න ඕනේ. මොකද දැන් මේව ප්‍රශ්න වෙනවා කියන්නේ දැන් මේව ප්‍රශ්න වෙන්න තරම් වෙනවට වඩා ප්‍රශ්න අපිට දැන් තියෙනවා.
ඔව් ඒකත් අර කතා නොකර ඉන්න ඕනේ කියන මාතෘකාව ගැන කතා කරන්න ඕනේද කියලා හිතුවා. මං හිතන්නේ ඒකෙන් මේ වෙන්නේ වෙන පැත්තකට යන එක.
ඔව් එතකොට ඇත්තටම මට තේදෙන අපිත් ඒගොල්ලන්ට
සහය දෙනව නේද?
අර අර ඒ දේවල් වලට බොරු පබ්ලිසිටි එකක් දුන්නා කියනවා.
ඉතින් එහෙනම් අදට අපේ පොඩ්කාස්ට් එකේ 105 වෙනි කොටස මේ විදිහට අවසන් කරමු. බලාගෙන ඉමු ඉතුරු මාසේ ඇතුළත රනිල් මොන වගේ විහිළු සපයද කියලා.
ඒ වගේම තව ප්‍රශ්නයකුත් එක්කම අපි ඉවර කරමු. අපේ කලින් පොඩ්කාස්ට් එකට වුණා වගේ තව වෙනස්ම දෙයක් අපි කතා කරන්න නැතුව.
ඔව්. ඒකත්
එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා අදර් පොඩ්කාස්ට් එක එනන්
106 වෙනි කොටසින් අපි නැග.
අයිබෝ.
අයිබෝ.